Perbal wajib abe wajib na.
Garu kata naik itu mana? Ada dawasat, iya dawasat, api balak ini hitiya. Jatiak beda na hati, jatiak winasa na hati. Ikan boh makanan katu iya garu kata naik itu mana? Kisih hu wartaman api විපක්ෂනායක තුමාත් මමත් ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමාත් ගායන්ත කරුණාතිලක මැතිතුමාත් ඉදිරිපෙළේ ඉන්න අපේ රවුෆකි මැතිතුමාත් මේ භූම්භය යනකොට කැබිනට් බඩලේ හිටපු සමාජිකයෝ ඊළඟ පෙළේ ඉන්න අපේ අනිත් අයත් අපේ ආණ්ඩුවේ හිටපු නියෝජිතයෝ මේ නියෝජිතයෝ එදා කරපු කතා ටික මගේ අතේ තියෙනවා මම අද අපේ මහජන නියෝජිතන්ට බෙදලා දුන්නා ඒ ටික පොඩ්ඩක් කියවලා බලන්න කියලා එදා ආණ්ඩුවේ සිට කියපු කරුණු ටික. එතකොට ඒ ලියවිලි ටික දිහා බැලුවහම අත වශයෙන් මං එදා කතා කරලා තිබුණා බෝම්බේ ගිය දවසට දිනයකට පස්සේ විශාල පිරිසක් 40කට ආසන්න පිරිසක් විරුද්ධ පක්ෂෙත් ආණ්ඩු පක්ෂෙත් ඒ 40ෙම කියලා තියෙන කාරණා ටික දිහා බැලුවා. සමහර අය එදත් අදත් එකම කතාව කරනවා අපේ මිත්‍ර විපක්ෂ නායකතුමා එදා කතා කරලා තිබුණේ නැහැ එතුමා කතා කරලා තිබුණා 2021 3/25 වෙනිදා ඒ හන්සාඩ් එකත් මම කියනවා සභාගත කරලා තියන්න කියලා නැවත අපේ මහජන නියෝජිතයන්ගේ දැන ගැනීම සඳහා ඒ වගේම 20/22 4/21 අපේ විපක්ෂ නායකතුමා එදා විරුද්ධ පක්ෂයට ආවට පස්සේ ආපහු කතාවක් කරලා තියෙනවා මම කිව්වා ඒකත් සභාගත කරලා තියන්න කියලා මේ කාරණා පිළිබඳ මත දරන හැටි බලන්න කරුණු කියන්න ඉස්සරහ පෙළේ ඉන්න අපේ ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා කරපු කතාවත් මගේ අතේ තියෙනවා කබීර් රෂීම් මැතිතුමා කරපු කතාවත් තිබෙනවා මේ කතා ටික දිහා බැලුවාම විපක්ෂ නායකතුමා
ඔව් කිරියල්ල මැතිතුමා
මං කරපු කතාවක් ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද ඒක
කිරියල්ල මැතිතුමා මේ කතාව
प्रकाश कर
विपक्ष नायक तुम सदाहकर सोनिक सोनिक बी वार्ता एक मगे अतिथि बेनवा कोटु महेश्वर अधिकार ने नडु अंक बी एक तीसक बिंदु देखा अलग रख दहना में विस्य विस्य हतराय विसी न නඩු වාර්තාවත් හැන්සට් මේ සභාගත කරන්න කියලා මම ඉල්ලන්න කැමතියි. ඒ වගේම ට්‍රොපිකල් තානායමේ සිදුවිච්ච කාරණේ සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව වාර්තාව ගැන සඳහන් කළා. ඒකත් සභාගත කරන්න කියලා මම ඉල්ලන්න කැමතියි. එතුමයි කතාවෙන් පැන නැගුණු බුද්ධයන්සේ සාරාන් සම්බන්ධයෙන් තොරතුරු ලිය කීවිලි ටිකත් සභාගත කරන්න කියලා ඉල්ලන්න කැමතියි. ගරු කතානායක තුමනි ඇත්ත වශයෙන් අපි ප්‍රථමයෙන් මම කියන්න කැමති අපේ විරුද්ධ පක්ෂයේ ඉන්න අපේ මිත්‍ර ඉරාන් වික්‍රමරත්න මැතිතුමා එතුමාගේ නම සඳහන් කරාට කලබල වෙන්න එපා මම ඒක බොහෝ වටිනා කාර්යයක් තිබෙන්නේ එතුමාගේ හැන්සඩ් වார்த்தාවත් මම එතුමාට එවන්නම් එතුමා එදා ඇත්තටම කතා කරලා තිබෙනවා 2019 අප්‍රේල් 24
ඕඩර් ප්ලීස් ඔනරබල් රෝහිණි කුමාරි විජයරත්න will take the decision
ගරු මන්ත්‍රීතුමා කතා
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම මේකත් අපේ ඉරාන් විකාත් මැතිතුමා කළා තියෙන ප්‍රකාශය ඉතා වැදගත් මේ බෝම්බේ ගිය දවසේ 2019 අප්‍රේල් 24 වෙනිදා මේ සභාවේ එතුමා කරපු කතාව අවසන් කරනවා මෙන්න මෙහෙම 2014 ඉඳලා මේ වගේ ත්‍රස්තවාදී ප්‍රහාර රටවල් 144ක 30ක රටවල් 144ක් රටවල් 30ක කරලා තිබෙන්නේ. ඒ වයින් 2350කට වැඩි ජීවිත ප්‍රමාණයක් අහිමි වෙලා තිබෙනවා. ඒ වගේම ඉරාන් වික්‍රමරත්න මැතිතුමා කතාව අවසන් කරනකොට කියනවා මම අවසන් කරන්නම්, ඒ නිසා අපි සියලු දෙනාම එකට එකතු වෙලා මේකට මූණ දීලා මේක අවසන් තැනකට ගෙනියන්න අවශ්‍යයි. ඒ ගැන අතරම ස්තුතිවන්ත වෙනවා. මේක එතුමාට යවන්න කියලා මම කියනවා. එතුමායි කතාව ගෙනින් දෙන්න එතුමාට නැවත මතක් කරන්න. අත්ත වශයෙන්ම ඔබතුමායි යෝජනාව ඉතා වැදගත්. ඒ කියන්නේ එදා බෝම්බේ ගිය වෙලාවේ ඔබතුමා ධර්ණ මතය ඉතා වැදගත්. මේ බෝම්බේ ගිය දවසේ මම කරපු කතාවත් මම කියවලා බැලුවා ආපහු මොනවද කියලා තියෙන්නේ කියලා. එදත් අදත් එකම කතාවක්ද කියලා. ඒ නිසා ඒ කතා දෙකම එක හා සමානද කියලා කල්පනා කරලා බැලුවා. මං අද අපේ ආණ්ඩු පක්ෂ සියලු මහජන නියෝජිතයන්ට කිව්වා අද දවසේ කතා කරන්න ඉන්න අය 2019 කියපුවා, 2020 කියපුවා, 2021 කියපුවා, 2022 කියපුවා, ගැළපෙනවද කියලා ගරු මන්ත්‍රීතුමියනි ආපහු පරීක්ෂා කරලා බලාගන්න කියලා. ඒ නිසා කෙසේ හෝ මගේ කතාවේ අදහස් කියන කලින් මම තව එක කාරණයක් निराකරණය කරගන්න කැමතියි. මම සමහර කාරණා 2019 කතා කරලත් නැහැ. ඒකට ඉමිග්‍රේෂන් මිනිස්ටර් හැටියට වැඩ කරනකොට මේ සම්බන්ධයේ විශාල සම්බන්ධතාවයක් ගොඩනැගුණා. බුද්ධි අංශත් ආරක්ෂක අංශත් ඒ අංශත් එක්ක වැඩ කළා. ඒ කිසිම කාරණයක් මම එදා සඳහන් කරෙත් නැහැ. අද සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මොකද ඒක ජාතියට අහිතකරයි කියලා මම විශ්වාස කරන්නේ. බුද්ධි අංශයක ක්‍රියාවලිය හොඳ දේ කතා කරන එකත් නරක දේ කතා කරන එකත් මම හිතනවා රටට හිතකරයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා එදා මට මතකයි මම විශේෂයෙන් ඉමිග්‍රේෂන් මිනිස්ටර් හැටියට ඉන්නකොට මේ කාර්යභාරයේදී අපිට විශාල සහයෝගයක් ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. ගුවන්තොටුපළත් ඒ වගේම ආගමන විගමන අංශයේ තිබුණු තොරතුරු පද්ධතියත් ඒ වගේම ආගමික අන්තවාදීන්ගේ තිබුණු ක්‍රියාවලියේ කොටසුත් බුද්ධි අංශයට එකතු කිරීමට එදා අපිට අවස්ථාව ලැබුණා. ඒ කාරණා හැබැයි අපි කවදාවත් හැන්සාඩ් එකට එකතු කරන්නේත් නැහැ, එකතු කරන්න බලාපොරොත්තු වෙන්නේත් නැහැ ගරු මන්ත්‍රීතුමියනි. මම තව එක කාරණයක් නිවැරදි කරගන්න ඕන. අපේ මගේ මිත්‍ර පාර්ලිමේන්තුවේ අපේ චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා මගේ ගැන සඳහන් කළ කාරණයක් කියලා තිබුණා. මං හිතුවා මේ වෙලාවේ ඒකත් निराකරණය කරගත යුතුයි කියලා. හැන්සාඩ් තීරුවංක 1073 එතුමා සඳහන් කළ තිබුණා ගරු කතානායකතුමනි, දැන් මේ රටට ඇවිල්ලා ඉන්නවලු ISS සංවිධානයේ බෝම්බ කරුවන්. ඒක වජිරා බේවර්ධන මන්ත්‍රීතුමා දන්නවා. හැබැයි ඒ අය අත්තර උඟට ගත්තේ නැත්නම් තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙලා මිනිස්සු මැරෙයි. ඒක ආණ්ඩුවක් ගන්න ප්ලෑන් එකක්ද කියලා අපි අහනවා. ඒ ISIS ත්‍රස්තවාදී අත්තර උඟට ගන්න. මම ප්‍රථමයෙන් කියන්න කැමතියි ඒ කාරණේ මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මම කිසිම තැනක මේ සම්බන්ධයෙන් කරුණු ප්‍රකාශ කළා නැහැ. ඒක ඊළඟට ඒකම උපුටාගෙන හිටපු මුජිබල් රවුමන් මන්තුමත් ඒ ප්‍රකාශ කළා තිබුණා. එයත් මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න කැමතියි. ඒ වගේම අපේ මිත්‍ර තව හර්ෂන් රාජකරුණ මන්ත්‍රීවරයා තීරු අංක 1135 සඳහන් කළා තිබුණා. ඒකත් මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්න කැමතියි. ගරු මන්ත්‍රීතුමියනි, විශේෂයෙන් මම සඳහන් කරපු කාරණය 2019 බෝම්බේ පිපුරුපු අවස්ථාවේ සඳහන් කළා තිබෙනවා. ඒ කාරණය තමයි විශේෂයෙන් මානසික ත්‍රස්තවාදය පාලනය කිරීමේ ක්‍රියාවලිය. දැන් උදාහරණයක් හැටියට ගත්තාම දොරේ අප්පා ඝාතනය කරාම 1978 අංක 16 දරන ද්‍රවිඩ ලංකා විමුක්ති කොටිහා වෙනත් ඒ හා සමාන සංවිධාන තහනම් කිරීමේ පනත 1978 මැයි 26 වෙනිදා මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා තිබෙනවා දොරේ අප්පගේ මරණයෙන් පස්සේ. එතන ඉඳලා ත්‍රස්තවාදය පාලනය කිරීමේ පනත් විශාල ප්‍රමාණයක් ගෙනල්ලා තිබෙනවා. දැන් අපි අවසානයේ අපිට මතකයි අපේ විරුද්ධ පක්ෂයේ ඉන්න මහජන නියෝජිතයන්ට කැබිනට් මණ්ඩලයේ හිටපු අයට අපි මේ මානසික ත්‍රස්තවාදය පාලනය කිරීම සඳහා එදා පටතක් ඉදිරිපත් කරාම මම කැබිනට් මණ්ඩලයේ ඡන්දය දීලා තියෙනවා මගේ මිත්‍ර විපක්ෂ නායකතුමා අනික් අය සමහර අය දීලා තියෙනවා සමහර අය කැබිනට් මණ්ඩලයේ හිටපු නැති නිසා එදා නාපු අය දීලා නැහැ දැන් මේ ත්‍රස්තවාදී පාලනය කිරීම ඉතා වැදගත් දැන් උදාහරණයකට ගත්තහම අපි ස්තුතිවන්ත වෙන්න ඕන මේ ත්‍රස්තවාදී ක්‍රියාව සම්බන්ධයෙන් අධිචෝදනා 41ක් ගොනු කරලා තිබෙනවා ඒකම චූදිතයන් 71 දෙනෙකුට විරුද්ධව නඩු පවර්ලා තියෙනවා ඒකම ත්‍රිපුජ්‍යලක මහා අධිකරණේ 25 දෙනෙකුට අධිචෝදනා පත්‍ර බාර දීලා තියෙනවා දැන් අපි මේකට මේක ක්‍රියා කරපු සියලු නිලධාරීන්ට ඇත්ත වශයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන වසර ගණනාවක් මේ සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු කාරණා අධිකරණ කටයුත්තක පවතිනවා ත්‍රිපුජ්‍යලක මහාධිකරණයක් මේ සඳහා ක්‍රියා කරමින් ඉන්නවා විපක්ෂ නායකතුමා කියපු කාරණා මම හිතනවා එතුමා කැමති නම් එතුමාට ඒ ටික සියල්ලම ලබා දෙන්න පුළුවන් ත්‍රිපුජ්‍යලක මහාධිකරණයට ඒක ඉතා වැදගත් එතුමා කැමති නම් පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශ ටික එතුමාට දෙන්න පුළුවන් තව දුරටත් මේ හංගන්න දෙයක් නැහැ මේ සාධාරණව නිවැරදිව ජාතියට මේ කරුණු ඉදිරිපත් විය යුතු තිබෙනවා ඒ කාරණා ටික මම හිතනවා ඉතා වැදගත් ඒ ගැන එතුමා කැමැත්ත අනුව මම හිතනවා පුළුවන් ඒ ගැන කටයුතු කරන්න විශේෂයෙන් අපි එකක් මතක තියාගන්න ඕන මට මතකයි බෝම්බේ පුපුරපු දවස මට මතකයි අගමැතිතුමා සමග ආරක්ෂක අමාත්‍යාංශයට යනවා ආරක්ෂක අමාත්‍යාංශයට ගියාම දැන් අපි ඒව බෙදිලා වැඩක් නැහැ මම දැක්ක අගමැතිවරේ කොච්චර ඉවසීමකින් කටයුතු කරාද කියලා ආරක්ෂක මණ්ඩලය රැස් වෙලා තියෙනවා දොර විවෘත වෙන්නේ නැහැ අගමැතිවරයාට එළිය කාමරයක අපි වාඩි වෙලා ඉන්නවා විනාඩි 20ක් 25ක් කමක් නැහැ මේක තමයි අපේ දේශපාලනේ ස්වභාවය මේ සෙල්ලම අපි නවත්ත ගන්න තියෙනවා ඊර්ෂ්‍යාව කුහකකම ක්‍රෝධය තනතුරු තණ්හාව මේව නවත්ත ගන්න තියෙනවා මම ඒ කල්පනා කරා අපි වගේ කෙනෙක් නම් සමාජයේ දොර අරගෙන ඇතුළට ගිහිල්ලා වාඩි වෙනවා ආරක්ෂක අංශෙන් කෙනෙක් එළියට අවිලා කියනවා ඔබතුමා දැනට පොඩ්ඩක් කොහොම ඉන්න කියලා විනාඩි 20ක් 25ක් ඉවසීමෙන් එතුමා ඉන්නවා එතුමා එහෙම ඉඳලා ඇත්තටම ත්‍රිවිධ හමුදා පතිවරුත් පොලිස්පත්තුමා අනෙකුත් අංශෙතන හිටිය ආරක්ෂක ලේකම්තුමා අනෙකුත් සියලු බලධාරී නිලධාරීන් දේශපාලන අධිකාරී කවුරුත් හිටියේ නැහැ අපි ගිහලා එළිය කාමරයක ඉන්නවා කමක් නැහැ එළිය කාමරේ ඉඳලා හරි ජාතිය යුතුකම ඉෂ්ටකල යුතුව තිබෙනවා ඒ නිසා එළිය කාමරේ ඉඳගෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පසු ආපහු අග්‍රාමාත්‍ය කාර්යාලයටත් කැඳවගෙන සියලු බලධාරී නිලධාරීන් හවස 5 වෙනකොට 6 වෙනකොට 7 වෙනකොට ඉතුරු ත්‍රස්තවාදීන් පුපුරවාගෙන මරණ තැනට මේ කටයුතු සංවිධානාත්මකව පැලියෙකුට අනිත් ප්‍රදේශවල අත්අඩංගුවට ගන්න කලින් ඒ අය සියදිවි හානි කර ගැනීම සිදු වෙලා තිබෙනවා. දැන් මෙවැනි ත්‍රස්තවාදයේ පිළිබඳ කල්පනාවේ වැඩ කරන්න තිබෙනවා. උදාහරණයක් හැටියට මම මන්ත්‍රීතුමා ගැන සඳහන් කරේ නැහැ කලබල වෙන්න එපා. ඒ නිසා ගරු
මාර්කර් මන්ත්‍රීතුමා
මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා අගමැතිතුමා විනාඩි 25ක් එළිය වාඩි කරලා තියපු හමුදා නිලධාරීන් ගැන පරීක්ෂණයක් කරන්න. මොකද එතනනේ දැන් මේ සැකය තියෙන්නේ. ඉතින් දැන් එතුමා ජනාධිපතිනේ පරීක්ෂණය කරන්න.
ගරු අජිරාබේවර්ධන මන්ත්‍රීතුමා
මම හිතන්නේ අපි ඒ ගැන වෙනම කතා කරමු මන්ත්‍රීතුමා. විශේෂයෙන් අපි එකක් මතක තියාගන්න ඕන. අපේ බුද්ධ්‍යාංශය අපි ආරක්ෂා කරගතිය යුතුයි. අපේ බුද්ධ්‍යාංශයේ දක්ෂකම් කතා නොකළ යුතුයි. අපේ බුද්ධ්‍යාංශයේ රහස් තොරතුරු අපි කතා නොකළ යුතුයි. දැන් මගේ අතේ තිබෙනවා ලෝකේ තියෙන රහස් සංවිධානය. දැන් උදාහරණයක් ගත්තාම ඉන්දියාව RAW වෙබ්සයිට් එකේ ගිහලා බලන්න මොනවත් හොයාගන්න බෑනේ. ඒක ජාතික ආරක්ෂාවේ වැදගත් සිද්ධාන්තයක්. බලන්න ඇමරිකාවේ CIA එක ගිහලා බලන්න වෙබ්සයිට් එකට මොනවත් හොයාගන්න බෑ. බලන්න ජර්මනියේ BND හොයාගන්න බෑ. බලන්න චීනයේ MSS හොයාගන්න බෑ. බලන්න ඊශ්‍රායලයේ මොසාඩ් කිසිම කාරණයක් හොයාගන්න බෑ. බලන්න එංගලන්තයේ SIS හොයාගන්න බෑ. බලන්න පකිස්තානයේ ISI කිසි දෙයක් හොයාගන්න බෑ. බලන්න රුසියාවේ FIS මොකුත් හොයාගන්න බෑ. බලන්න ඕස්ට්‍රේලියාවේ ASIS මොකුත් හොයාගන්න බෑ. ලංකාවේ බුද්ධ්‍යාංශය ගැන මීට වඩා වගකීමෙන් අපේ මහජන නියෝජිතයන් ක්‍රියා කළ යුතුව තිබෙනවා. මේක බලාගෙන හිටියහම ත්‍රස්තවාදීත් හිනා වෙනවා ඇති ලෝකේ රහස් ඔත්තු සංවිධානත් හිනා වෙනවා ඇති අපි සමහර කාරණා වටිනා කාරණා තියෙනවා නම් පාර්ලිමේන්තුවේ හරි කමක් නැහැ කාමරයක් වහලා මොබයිල් ලයින් කළා අදාළ අංශවල අයත් එක්ක මේ ඝනදෙරුව රහස බේරගන්න තිබෙනවා ඒක ජාතික අවශ්‍යතාවයක් මේක ජාතිය විනාශ කිරීමට නම් අපි ක්‍රියා කරන්නේ ඊයේ දවසේ ඩිබේට් එක දිහා බැලුවාම ඇත්ත වශයෙන්ම මන්න කනගාටු වුණා මොකද්ද අපිට වෙන්නේ යන්නේ කියලා අපි බෙදෙනවා අපි ගහගන්නවා අපි විනාශ වෙනවා එහෙනම් අපිට තිබෙනවා විශේෂයෙන් ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාව මේකින් බෙදෙනවා කැඩෙනවා කුඩු වෙනවා විනාශ වෙනවා එහෙනම් ඊයේ දවසේ කරෙත් ඒක මම ඉල්ලීමක් කරනවා අද දවසේ ඒක කරන්න එපා කියලා මෙහෙම කළොත් ජාතියක් වෙනසෙයි අපි සියලු දෙනා මේ ගැන වගකීමෙන් ක්‍රියා කළ යුතුව තිබෙනවා ඒ නිසා අපේ මම බැලුවා ලෝකේ මේ වගේ ත්‍රස්තවාදී ව්‍යාපාර සිද්ධ වුණාම ලෝකේ අරන් තියෙන පියවරවල් ලෝකේ පාර්ලිමේන්තු කරලා තියෙන පියවරවල් ඇත්ත වශයෙන් අපි ලැජ්ජාවට පත් විය යුතුයි බලන්න මගේ අතේ මම කීපයක් තියෙනවා කියන්නම් 70 පෙබරවාරි මාසේ ඊශ්‍රායලයේ ගිහිල්ලා බලන්න කොහොමද මේක හසුරුවලා තිබෙන්නේ කියලා මේ ත්‍රස්තවාදී ප්‍රහාරය
ඔබතුමාට තව මිනිත්තු දෙකක කාලය
හරි 72 මැයි ඊශ්‍රායල් ප්‍රහාරය බලන්න 72 සැප්තැම්බර් ජර්මනිය ප්‍රහාරය බලන්න 73 මාර්තු ඇමරිකාවේ ප්‍රහාරය බලන්න 74 සුඩානේ මේ තත්ත්වේ මම ඉතුරු කීපය හැන්සඩ් ගත කරනවා කාලය නැති නිසා විශේෂයෙන් මම සඳහන් කරන්න කැමති ගරු මන්ත්‍රීතුමියනි අපි මේ ගැන මීට වඩා වගකීමෙන් මහජන නියෝජිතයන් ක්‍රියා කළ යුතුව තිබෙනවාමයි ඒ වගකීම පැහැර හැරියොත් ඒක ජාතියට ගන්න බරපතල ඛේදවාචකයක් හැටියටයි අපිට මේ අවස්ථාවේ සඳහන් කරන්න තිබෙන්නේ ඊයේ මම දැක්කා මේ අපේ ජනාධිපතිතුමා 78 වෙනි සැසිවාරයේ අමතමින් නිව්යෝක් ඉඳගෙන කරපු ප්‍රකාශයේ එතුමා කියනවා ගෝලීය
කාලයේ අවසානයි කරු මන්ත්‍රී
ගෝලීය ප්‍රශ්නයත් සමග අපේ ප්‍රශ්නය විසඳගන්න අපි කල්පනාවෙන් ක්‍රියා කළ යුතුයි කියලා ඒ නිසා මන්ත්‍රීතුමනි මම හිතනවා අපි සියලු දෙනා මං හිතන්නේ අපි අරයට ඇඟිල්ල දික් කළා මෙයාට ඇඟිල්ල දික් කළා අපි පැනලා යන සූදානම් වෙන්නේ නැතුව වර්තමාන විරුද්ධ පක්ෂ කියන්නේ 2014 2015 ඉඳලා 2019 වෙනකම් මේ රට පාලනය කරපු විරුද්ධ පක්ෂය. එහෙනම් විරුද්ධ පක්ෂය එදා කරපු කතා ටිකයි විරුද්ධ පක්ෂය අද කරන කතා ටිකයි අපි ගලපලා බැලුවොත් හරිම කනගාටුදායකයි.
අවසන් කරන්න ගන්න.
ඒ නිසා මෙතෙන්ට අපි ගපන් නොකර මං හිතනවා අපි සියලු දෙනාම මේක ප්‍රශ්නයක් මේක විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ අපේ හිටපු එක්සත් ජාතික පක්ෂේ නායකයා රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ඝාතනයේ ඉඳලා විශාල දේශපාලන පක්ෂ පිරිසක් සිංහල දෙමළ මුස්ලිම් නායකයෝ ඝාතනය වෙලා ඉවරයි. එහෙනම් තවත් කුලල් කාගෙන තවත් අපි විනාශ වෙන්නේ නැතුව මම හිතනවා ජාතියක් හැටියට බොහොම කල්පනාවෙන් ඔබේ අදහස් ඉදිරිපත් කළා රටේ අනාගතය ගැන හිතලා ක්‍රියා කරන්න කියලා ඉල්ලන්න කැමතියි.
ස්තුතියි. Honorable Charles Nilmer
ගෙරුවා
කතා කරන්න ගරු
මගේ නම සඳහන් කරලා මං එදා කරපු කතාවක් ඉදිරිපත් කෙරුවා මම මේ කතාව දිහා බැලුවා මම මේක ඒ කාලේ අදයි කියන්නේ එකම කතාව මම මේ කතාව කියන්නේ බුද්ධියංශ ලැබිච්ච තොරතුරු අනුව ක්‍රියා කරනවා මේ ව්‍යසනය වෙන්නේ නැහැ කියලා මන් දන්නේ නැහැ මෙතුමා මේක පරස්පර විරෝධයක් හැටියෙන් දකින්න කොහොමද ඒ වගේ මං එතුමාට පෞද්ගලික කාරණාවක් කියනවා මේ channel 4 එකේ පාස්කුට් වහාර කමිෂන් එකේ ප්‍රෙසිඩෙන්ෂල් කමිෂන් එකේ හෙලිදරව් නොවුණු කාරණා හෙලිදරව් උඩ හෙලිදරව් නොවුණු ඒක තමයි ලසන්ත වික්‍රමතුංග අපි එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කාලේ අපි හොඳ යාළුවෝ ඔබතුමාගේ යාළුවෝ ජනාධිපතිතුමාගේ අම යාළුවා එතකොට මං ඉල්ලීමක් කරනවා එතුමාගේ පවුලට යම්කිසි ගරු කිරීමක් වශයෙන් මේක ගැන හොයන්න සාධාරණයක් මොකද ඇත්ත වශයෙන්ම ලසන්ත මට මතකයි මම 89 පාර්ලිමේන්තුවට බණ්ඩාරනායක මැතිනිගේ පෞද්ගලික ලේකම් දීර්ඝ කාලයක් ආශ්‍රය කෙරුවා ඉතින් මං හිතර අපේ යුතුකම පවුලට මේක ගැන හොයන්න
ස්තුතියි ගරු
වජිර එක තප්පරකින් එකට පිළිතුරක් දෙන්නම් ඇත්ත වශයෙන් එතුමා කිව්ව එක ඇත්ත ඒවා සොයන්න ඕන කෙසේ හෝ සොයා ගන්න පුළුවන් නම් ඉතාල වැදගත් හැබැයි මම ඔබතුමාට වෙලාවක ලැයිස්තුවක් දෙන්නම් දේශපාලන පක්ෂවල පක්ෂ විපක්ෂ විරුද්ධ පක්ෂ ආණ්ඩු පක්ෂ නොඑක් පක්ෂ පාර්ලිමේන්තුවේ නියෝජනය කර නොකරන මේ වෙනකොට අපි නිදහසෙන් පස්සේ 125ක් මරමුවට පත් වෙලා තිබෙනවා. මේ 125 වෙඩික්කාරෙක් හම්බ වෙනවා.
අවසන් කරන්න.
මේ මූලාශ්‍රය හම්බ වෙලා නැහැ. ඉතින් ඒ නිසා අපි මීට වැඩිය වගකීමෙන් කල්පනාමය වැඩ කළ යුතුයි. මම ලයිස්තුම ඔබතුමාට දෙන්න.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. Honorable Charles Nirmalanathan, you have 12 minutes.
நன்றி தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, இன்று முக்கியமாக சேனல் 4 தொலைக்காட்சியின் வெளியீடு தொடர்பாக ஈஸ்டர் குண்டு தாக்குதல் தொடர்பாக இன்றைய விவாதம் நடைபெற்று கொண்டிருக்கிறது. இந்த விவாதத்தின் போது கத்தோலிக்க மதகுருக்கள் இந்த சபையில் கத்தோலிக்க மதகுருக்கள் மாணவர்கள் இந்த சபையில் கலரியில் அமர்ந்திருக்கிறார்கள். அவர்களுடைய எண்ணம் இந்த விவாதத்தின் மூலம் ஈஸ்டர் குண்டு தாக்குதலில் நடைபெற்ற உண்மை கண்டறியப்பட முடியுமென்ற நம்பிக்கையுடன் அவர்கள் இந்த சபையில் அமர்ந்திருக்கிறார்கள். 2019 ஏப்ரல் மாதம் 21 ஈஸ்டர் குண்டு தாக்குதல் நடைபெற்றது. ஈஸ்டர் குண்டு தாக்குதல் நடைபெற்ற போது நான் அந்த நடைபெற்ற சமயம் நான் மடு தேவாலயத்தில் இருந்திருந்தேன். மடு தேவாலயத்தில் இருந்த ஒரு பரபரப்பாக இருந்தபோது பாதுகாப்பு அதிகாரிகள் கூறினார்கள், இப்படி கொழும்பு புனித கொச்சிக்கடை அந்தோணியார் ஆலயத்தில் குண்டு வெடித்து பலர் இறந்திருக்கிறார்கள், அதேபோன்று பல இடங்களில் குண்டுகள் வெடிக்கப்பட்டிருக்கிறது, ஆகவே நீங்களும் மிக விரைவாக வீடு செல்லுமாறு என்னை பணித்தார்கள். அதன் பிற்பாடுதான் அறிந்தேன், குறிப்பாக ஈஸ்டர் குண்டு தாக்குதல் என்பது கத்தோலிக்க மக்களை இலக்கு வைத்து அன்று உயிர்த்த ஞாயிறினுடைய திருவிழாவை கத்தோலிக்க மக்கள் கொண்டாடுகின்ற போது அந்த தாக்குதல் நடைபெற்றது. இந்த தாக்குதலின் பின்னணி என்ன, ஏன் உண்மைகள் கண்டறியப்படவில்லை என்பது தற்பொழுது கேள்வியாக இருக்கிறது. குறிப்பாக 2018 அக்டோபர் மாதம் 26 மஹிந்த ராஜபக்சே அவர்கள் பிரதமராக பதவியேற்று நாட்டில் ஒரு குழப்பத்தை கொண்டு வந்தார். அதன் பிற்பாடு அவர் பாராளுமன்றத்தில் தன்னுடைய பெரும்பான்மையை நிரூபிக்க முடியாமல் மீண்டும் பழைய அரசாங்கம் ஆட்சி அமைத்தது. என்னுடைய சந்தேகம், அன்று அக்டோபர் 26 அவர் அந்த பிரதமராக பதவியேற்று பெரும்பான்மையை நிரூபித்திருந்தால் இந்த ஈஸ்டர் குண்டு தாக்குதல் நடைபெற்றிருக்காது என்பது என்னுடைய யோசனையாக இருக்கிறது. என்னென்று சொன்னால், அந்த ஆட்சியை பிடிப்பதற்கு அவர்கள் அக்டோபர் 26 முயற்சிக்கிறார்கள், அது முடியாமல் போனதின் பிற்பாடு எப்படியாவது இந்த ஆட்சியை பிடிக்க வேண்டும் என்ற நோக்கத்திற்காக ஈஸ்டர் குண்டு தாக்குதலுடைய பிரதான சூத்திரதாரிகளாக அவர்கள் மாறுகிறார்கள். ஈஸ்டர் குண்டு தாக்குதலின் முன்பு அரசாங்க கட்சியைச் சேர்ந்த ஒரு நபர் என்னிடம் கூறியிருந்தார், தங்களுடைய ஜனாதிபதி வேட்பாளர் இரகசியமாக கூறியிருந்தார் தன்னுடைய ஜனாதிபதி வேட்பாளர் கோட்டபாய ராஜபக்சே என்று. நான் உடனே கூறினேன், இவர் எந்த விதத்திலும் ஒரு பொருத்தமானவர் அல்ல, மக்கள் மத்தியில் அவரிடம் எந்தவித நட்பெயரும் இருக்க முடியாதென்று நான் கூறினேன். சிங்கள மக்கள் மத்தியிலும் அது அவரை ஏற்க மாட்டார்கள் என்று. ஆனால் ஈஸ்டர் தாக்குதலின் பிற்பாடு மக்களுக்கு ஒரு அச்ச உணர்வை பய உணர்வை ஏற்படுத்தி அந்த ஜனாதிபதி தேர்தலை வெல்வதற்கு இதை பயன்படுத்துகிறார்கள். ஈஸ்டர் குண்டு தாக்குதல் நடைபெறுகிறது, நடைபெற்ற பிற்பாடு கோட்டபாய ராஜபக்சே அவர்கள் ஒரு அறிக்கை வெளியிடுகிறார், நான் பாதுகாப்பு அமைச்சின் செயலாளராக இருந்திருந்தால் இந்த குண்டு தாக்குதல் நடைபெற்றிருக்காது. அதன் பிற்பாடு ஒரு அறிக்கை கூறுகிறார், நான் இந்த நாட்டினுடைய ஜனாதிபதியாக வந்தால் மக்கள் அச்ச உணர்வு இல்லாமல் இந்த நாட்டில் வாழ முடியும் என்று. ஆகவே இந்த ஈஸ்டர் குண்டு தாக்குதலில் பின்னணி யார் என்பது எல்லோருக்கும் தெரியும். ராஜபக்சே குடும்பம் இந்த ஆட்சியை பிடிப்பதற்காக அவர்கள் செய்த முயற்சிதான் இது. ஈஸ்டர் குண்டு தாக்குதல் முன்பாக வவுணதீவில், மட்டக்களப்பு மாவட்டத்தினுடைய வவுணதீவில் 2 போலீஸ் அதிகாரிகள் கொல்லப்பட்டு ஆயுதங்கள் பறித்து சென்றதாக சம்பவம் நடைபெற்றது. அதை எல்டிடியினுடைய முன்னாள் போராளிகள் செய்ததாகவும், அதை அஜந்தன் என்ற முன்னாள் போராளி செய்ததாகவும் இலங்கையினுடைய புலனாய்வுத்துறை உறுதி செய்து அவரை கைது செய்கிறார்கள். அவரை கைது செய்த போது இதே சபையில் நான் கூறியிருந்தேன், வவுணதீவு போலீஸ் காவலர் மீது தாக்கப்பட்ட சம்பவத்திற்கும் தமிழீழ விடுதலை புலிகளுடைய முன்னாள் போராளிகளுக்கும் எந்த விதமான தொடர்பும் இல்லை, இதன் பின்பு ஏதோ ஒரு காரணம் இருக்கிறது, அதை புலனாய்வாளர்கள் ஆராய்ந்து பார்க்க வேண்டும் என்று. ஆனால் அவர்கள் அதை எல்டிடியினுடைய கணக்கில் போட்டுவிட்டார்கள். இதேபோல கொழும்பில் நடைபெற்ற ஒரு சில தற்கொலை குண்டு தாக்குதலாயிருக்கலாம், அல்லது கிளைமோர் தாக்குதலாயிருக்கலாம், ராஜபக்ச அரசாங்கத்தினுடைய புலனாய்வாளர்களுடைய ஆதரவுடன் நடைபெற்ற சம்பவங்களாக இருக்கிறது, அதையும் விடுதலை புலிகளுடைய கணக்கில் போட்டிருக்கிறார்கள். 2009 முற்பாக அதை அந்த சம்பவம் தற்பொழுது அவர்களுக்கு ஒரு சில விடயங்கள் புரிகிறது. சம்பந்தப்பட்டவர்கள் குடும்பங்களுக்கு, முன்னாள் அமைச்சர்களாக இருந்தவர்களை கூட ராணுவ புலனாய்வாளர்களுடைய உதவியுடன் இந்த தென்பகுதியில் வைத்து கொலை செய்திருக்கிறார்கள். கொலை செய்ததை தமிழ் விடுதலை புலிகளுடைய மீது பழியை போட்டிருக்கிறார்கள். இதுதான் வரலாறு. தாங்கள் ஆட்சி செய்வதற்காக யாரை வேணுமென்றாலும் கொள்வார்கள், எவரை வேணுமென்றாலும் கொள்வார்கள், என்ன வேணுமென்றாலும் செய்வார்கள். அப்படி இருந்த போதுதான் இந்த ஈஸ்டர் குண்டு தாக்குதல் நடைபெற்றது. குறிப்பாக நான் அனுபவப்பட்ட வகையில், கொச்சிக்கடை புனித அந்தோனியார் ஆலயம் என்பது மிகவும் ஒரு புனிதமான, அந்தோனியாருடைய அருள் நிறைந்த ஒரு ஸ்தலமாக இருக்கிறது. வடக்கிலிருந்து, அது கத்தோலிக்க மக்களாயிருக்கலாம், இந்து மக்களாயிருக்கலாம், வடக்கிலிருந்து கொழும்புக்கு ஏதாவது அலுவலாக வந்தால், தேவகருதி வந்தால், அவர்கள் கொச்சிக்கடை அந்தோனியார் ஆலயத்துக்கு சென்றுதான் அவர்கள் செல்வார்கள். அதேபோல புலம்பெயர் நாடுகள் இருக்கக்கூடிய தமிழர்கள், அவர் இந்துவா கத்தோலிக்கரா என்பது பிரச்சனை இல்லை, அவர்கள் இலங்கைக்கு ஏதாவது தங்களுடைய உறவினரை பார்க்க, தங்களுடைய சொந்த மண்ணை பார்க்க வருகின்ற போது அவர்கள் கொச்சிக்கடை அந்தோனியாரை தரிசித்துத்தான் அவர்கள் வடக்குக்கோ கிழக்குக்கோ செல்வார்கள். இப்படியான ஒரு புனித ஸ்தலம் மீது தங்களுடைய அரசியல் காரணங்களுக்காக தாக்குதலை நடத்தினார்கள். தாக்குதலை நடத்தியவர்களை அதே அந்தோனியார் என்று அவர்களை வீட்டுக்கு அனுப்பியிருக்கிறார்கள். கோட்டபாய ராஜபக்சே விசர் குண்டு தாக்குதல் மூலம் மட்டும்தான் ஜனாதிபதியாக தெரிவு செய்யப்பட்டார். அவர் இன்று எங்கிருக்கின்றார், அவருடைய நாமம் உச்சரிப்பதற்கு யாரும் இல்லை என்ற நிலைதான் தற்பொழுது இருக்கிறது. ஒரு போலீஸ் புலனாய்வு அதிகாரிக்கே அரசியல் காரணங்களுக்காக வேணுமென்று வழக்கு போட்டு அவரை தண்டித்திருக்கிறார்கள், சிறையில் அடைத்திருக்கிறார்கள். தற்பொழுது முன்னாள் போராளிகள் அரசியல் கைதிகளாக 17 பேர் சிறையில் இருக்கிறார்கள். இந்த 17 பேரும் சுமத்தப்பட்ட குற்றம் மிகப்பெரிய குற்றங்களாக இருக்கிறது. குற்றம் என்பதற்கு சாட்சி இல்லை, ஒரே ஒரே சாட்சி அவர்களுடைய குற்றொப்புதல் வாக்குமூலம் மட்டும்தான் அவர்களுக்கு சாட்சியாக இருக்கிறது. ஒரு நபரை துன்புறுத்தி அடித்து மிகவும் சித்திரவதை செய்து குற்றொப்புதல் வாக்குமூலம் பெறுவதென்பது கடினமான விடயம் அல்ல. அவர்களை அடித்து துன்புறுத்தியதன் பிற்பாடு அவர்கள் சொல்லுகின்ற இடத்தில் தங்களுடைய கையெழுத்தை வைப்பார்கள், தாங்கள் உயிர் வாழணும் என்பதற்காக கையெழுத்து வைப்பார்கள். அந்த கையெழுத்தின் சாட்சி, அந்த கையெழுத்தை சாட்சியாக வைத்து அவர்கள் தற்பொழுது 15, 20, 25 வருடங்களாக சிறையில் இருக்கிறார்கள். தற்பொழுது நாட்டினுடைய ஜனாதிபதி ஒரு சிலரை பொது மன்னிப்பில் விடுவித்தார். நான் அவருக்கு நன்றியை தெரிவித்துக் கொள்கிறேன். ஆனால் மிகுதி பேரையும் அவர்கள் விடுதலை செய்ய வேண்டும். ஏனென்றால் ஒரு இந்த நாட்டில் ஈஸ்டர் குண்டு தாக்குதலை மறைப்பதற்காக சிஐடியினுடைய பணிப்பாளரை குற்றம் சுமத்தி அவரை நீதிமன்றத்தில் சமர்ப்பித்த இந்த ஆட்சியாளர்கள் ஏன் இந்த 17 அரசியல் கைதிகளுக்கும் பொய்க் குற்றத்தை சுமத்தியிருக்க முடியாது என்பதை நான் கேட்க விரும்புகின்றேன். அவர்களுடைய வழக்குகள் மீள் பரிசீலனை செய்யப்பட வேண்டும். விசேட நீதிமன்றங்கள் ஊடாக அவர்களை விசாரிக்க வேண்டும். ஏனென்றால் குற்றொப்புதல் மாக்கு மூலம் மட்டும்தான் அவர்களுக்கு எதிராக இருக்கிறது. எந்த விதமான வேறு சாட்சியங்கள் இல்லை. அப்படியாக இருக்கின்ற போது அவர்களை விடுதலை செய்ய வேண்டும் என்று நான் இந்த நேரத்தில் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். குறிப்பாக இந்த ஈஸ்டர் குண்டு தாக்குதல் தொடர்பாக பலருடைய கருத்து இருக்கிறது. சர்வதேச விசாரணை வேண்டும் என்பது இந்த பாராளுமன்றத்தில் கதைக்கப்படுகிறது. ஏன் சர்வதேச விசாரணை வேண்டும் என்று கதைக்க வேண்டி வருகிறது என்று சொன்னால், இந்த நாட்டினுடைய ஆட்சியாளர்களுக்கு ஏற்றவாறு புலனாய்வாளர்கள் செயற்படுகின்ற காரணத்தினால்தான் சர்வதேச விசாரணை ஒன்று தேவை என்பது இங்கு கருத்தாக இருக்கிறது. ஒரு புலனாய்வு என்பது இலங்கையை பொறுத்தவரையில் அது ஆட்சியாளர்களுடைய நிகழ்ச்சி நிரலில்தான் இயங்கிக் கொண்டிருக்கிறது. அது ஒரு சுதந்திரமான அமைப்பாக இல்லை. ஆட்சியாளர்களுக்கு ஏற்றவாறு புலனாய்வாளர்களுடைய அதிகாரிகள் மாற்றப்படுகிறார்கள். அந்த ஆட்சியாளர்கள் கூறுகின்ற விடயத்தை அவர்களுடைய அரசாங்கத்தை கொண்டு செல்லக்கூடிய வகையில் அந்த புலனாய்வாளர்கள் செயற்படுகிறார்கள். ஆகவே இந்த விடயம் தொடர்பாக, இஷ்ட குண்டு தாக்கல் தொடர்பாக மிகவும் ஒரு சர்வதேசமான விசாரணை வேண்டும். அதேபோல் சனல் 4 தொலைக்காட்சி 2009 வெளியிட்ட பல வீடியோக்கள் வெளியிட்ட இசைப்பெரியா தொடர்பு சிறுவர்கள் ஆண்கள் துன்புறுத்தி மிக கொடூரமாக முல்லத்தீவு முள்ளிவாய்க்கால் பிரதேசத்தில் கொலை செய்யப்பட்ட பல விடயங்கள் வெளியிட்டப்பட்டிருக்கிறது. அதுகள் தொடர்பாகவும் இந்த சர்வதேச விசாரணை நடத்தப்பட வேண்டும் என்று நான் இந்த சபையில் கேட்டுக் கொள்கிறேன்.
நன்றி. தேங்க்யூ. கரு சரத் வீரசேகர மந்திரத்துமா புதுமாட்ட மினித்து விசிப்பக காலையாக தீரும்.
ගරු සභාපති මිනිස් ස්තුති. මේ පාසුපහරේ මගේම සහෝදරයක්සේ මම සලකපු ශාන්තා මායදුන්න මැතිනිය දිවයිනේ සුප්‍රසිද්ධ සූපවේදිනිය ඇයිසා ඇගේ දියණිය නිසංගා සංගිලා හෝටලේදී දිවිපිදුවා මේ පාසුපහරේ. ඇගේ ස්වාම්පුරුෂයක් කුමා මායදුන්න කොඩා කාලි සිටම අපි එකට ආශ්‍රය කළේ. ඒ දෙදෙනාගේ වියෝග ගැන අපි තාමත් කම්පා වෙනවා, දුක් වෙනවා. එවගේම තමයි යාඥා කරමින් සිටි කතෝකල ජනතාව, ඒ මියගිය ජනතාව, තුවාලවිච්ච ජනතාව ගැන අපේ හදවත් තාමත් හඬා වැළපෙනවා. එවගේම තමයි අපේ රටට පැමිණි විදේශිකෙන් ඒ ජීවිතය අමිර කරගත් විදේශිකෙන් වෙනුනොත් අපි තාම ශෝක වෙනවා. එහෙමනම් මේ අහිංසකින් 268ක් ඝාතනය කළ මේ මුස්ලිම් අන්ත්වාදියා, ඒ ත්‍රස්තවාදියා සහරා අන්සාරයේ නරුම කණ්ඩායම ගැන ඇත්ත වශයෙන්ම අපේ හිතේ තියෙන්නේ දැඩි වෛරයක්. එවගේම තමයි උන්ට වක්‍රව සහ ඍජු ආධාර කළ සීල දනා ගැනීම අපේ හිතේ තියෙන්නේ, ඊටාම අපේ හදවතේ තියෙන්නේ දැඩි වෛරයක්. එවගේම තමයි මේ ත්‍රස්තපහාරය එල්ල වෙන බව පෙනි මේ දේශපාලන වාසිතක සුල් ජාතීන්ගේ ඡන්දවලට රැවටිලා කෑදරකමින් දේශපාලන වාසක මේ ත්‍රස්තපහාරය සම්පූර්ණයෙන්ම වළක්වා ගත්තේ නැති අද විපක්ෂයේ ඉන්න එදා යහපාලන රජය ගැන අපිට තියෙන ඉතාම අප්‍රසන්න හැඟීමක්. ඒ වගේම තමයි සහරාන් කියන ත්‍රස්තවාදියා එල්ල කර මේ ප්‍රහාරයේ අරමුණ ඒක නෙමෙයි, නැත්නම් වෙනත් එකක් කියලා පෙන්වමින් එක පැත්තකින් වින්දිතියන් සහ ජනතාව නොමග යවන්නට සහ අනිත් පැත්තෙන් තව තවත් අන්තවාදීන්, මුස්ලිම් අන්තවාදීන් බිහි කරන්නට විපක්ෂයේ දරන වෑයම ගැන අත් වශයෙන්ම අපිට තියෙන්නේ ඉතාම පිළිකුල් සහගත හැඟීමක් කියන එක මේ අවස්ථාවේදී මා කියා සිටිනවා. ගරු සභාපතිතුමනි, මම නාවික හමුදාවේ අවුරුදු 35ක් හිටියා, සිවිල් ආශ්‍රය බලකයේ අවුරුදු 4ක් හිටියා, වසර 39ක් යුද්ධයේ ආරම්භයේ සිට අවසාන දක්වා සේවය කරපු මම ජාතික ආරක්ෂාව වෙනුවෙන් මගේ ජීවිතයෙන් 3/2ක් මම 3/2කට වඩා මම පූජා කළා තියෙනවා. ඉතින් අද මම කතා කරන්නේ කිසියම් පුද්ගලයෙක්ව බේර ගන්නට හෝ කිසියම් පක්ෂයක් හෝ බේර ගන්නට නෙමෙයි, ජාතික ආරක්ෂාව වෙනුවෙන් මගේ මුළු ජීවිතයම කැප කරපු කෙනෙක් හැටියට මේ යථාර්ථය සහ සත්‍යය තමයි මම හෙළි කරන්නේ. ඒ සත්‍යය හෙළි කරනකොට නිර්දෝෂී අයව අනාවරණය වෙනවා. ඒකෙන් තමයි දේශද්‍රෝහීන් කවුද කියලාත් ඇත්ත වශයෙන්ම පිළිඹු වෙනවා. මේ විපක්ෂ නායක ඇතුළු කණ්ඩායම එහෙමනම් දේශයට ද්‍රෝහීනවාද දේශයට පක්ෂුනාද කියන එකත් මේකින් අනාවරණය වෙයි. අපි දන්නවා සභාපතිතුමීනි මේ ප්‍රාසුපහාරයට පළමු දවසේ ඊට ඉස්සෙල් දවසේ සහරාන් දෙන අවසන් බයියත් එක යාඥාව. ඔහු කියනවා අපි මේ ප්‍රහාරයට ක්‍රිස්තියානි පල්ලි තෝරාගත්තේ ඇයි? නවසීලන්තයේ දෙවියන් නැමෙදීමට ගිය අපේ ජනතාව මැරුවා. ඒකට පාඩමක් උගන්වන්න ක්‍රිස්තු දේවස්ථාන අපි පුපුරවනවා. මේක තමයි මම කියන්නේ. ඊට පස්සේ හෝටල් වල ඉන්න විදේශිකයන්ව ඉලක්ක කරගීම ගැන කියන්නේ මෙහෙමයි. අපේ ජනතාව මරා ගොඩගසා අපේ දරුවන් අනාථ කර කාන්තාවන් වැඳපුවන් කර මුජහිදීන් වරු මරා මෙහෙම මෙහාට එන කෆීර් වරු මරා දැමීම වෙනුවෙන් අපි අපේ ජීවිත පරිත්‍යාග කරනවා. මෙම කියන්නේ මේ සහරාන් මරාගෙන මැරෙන ඉස්සෙල්ලා විනාඩි 28ක් තියෙන මේ වීඩියෝවේ ඉතා පැහැදිලිව කියනවා සහරාන්ගේ පෙන්නනවා සහරාන්ගේ වෛරය, සහරාන්ගේ අරමුණ, සහරාන්ගේ ඉලක්කය. මේකේ කොහෙවත් කියන්නේ නැහැ සිංහල බෞද්ධ නායකයෙක් වෙන ගෝඨාභයවේ බලයට ගේන්න තමයි අපි මේක කරන්න කියලා. එහෙම නැත්නම් මේකේ දේශපාලනයක් ගෑවිලාවක් නැහැ. මේකේ තියෙන සම්පූර්ණයෙන්ම ආගමික උන්මාදයක්. ඉතින් එහෙමනම් මේක දේශපාලනයක් ගෑවිලා කියලා හිතන එකත් විහිළුවක්. ඒක ඕන එකට තේරෙනවා. ඒ මේ විශ්වාස කරන අය අපේ අතර සිටීමත් මොනතරම් හාස්‍යජනකද කියලා තමයි මම මේ පාර්ලිමේන්තුවේදී අහන්නේ. මේ සම්බන්ධයෙන් කොමිෂන් හතරක් පරීක්ෂණ හතරක් පමණ තිබ්බා. ජනාධිපති කොමිසමක් තිබ්බා. ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කමිටුවක් තිබ්බා. ඒ වගේම තමයි පාර්ලිමේන්තු තේරුම් කාරක සභාවක් තිබ්බා. ඒ වගේම තමයි විශ්වාමික ශේෂාධිකරණ විනිසුරුවක්ගේ කොමිටියකුත් තිබ්බා. නමුත් මේ කිසිම දෙයකින් මේ කිසිම තැනක මේක දේශපාලන හේතුවක් නිසා මේ ප්‍රහාරය එල්ල කරයි කියලා සනාථ වෙලා නැහැ. ඒ නිසා මේ ඔක්කොම කොමිටි විපක්ෂයේ බලයේ ඉන්නකොට පත් කරපු කොමිටි. ඒ වගේම ගරු සභාපතිතුමනි ඇමරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව යුනයිටඩ් ස්ටේට්ස් ඩිපාර්ට්මන්ට් ඔෆ් ජස්ටිස් ඇත්ත වශයෙන්ම මේකේ අන්තර්ජාතික පරීක්ෂණයක් අවශ්‍යයි කියලා මේ විපක්ෂය කියනවා. නමුත් ඇත්ත වශයෙන්ම අන්තර්ජාතික පරීක්ෂණ දෙකක් තිබ්බා. එකක් තමයි මේ ප්‍රහාරයෙන් විදේශිකයෝ, ඒ කියන්නේ ඇමරිකන් ජාතිකයෝ පහක් ජීවිතාශ්‍රයට පත් වුණා. ඒක නිසා මේ මූලික පරීක්ෂණ වලට ඕස්ට්‍රේලියන් ෆෙඩරල් පොලිසිය සම්බන්ධ වුණා, FBI එක සම්බන්ධ වුණා, ෆෙඩරල් බ්‍යුරෝ ඔෆ් ඉන්වෙස්ටිගේෂන් ඔෆ් යුනයිටඩ් ස්ටේට්ස් ඔෆ් ඇමරිකා සම්බන්ධ වුණා, ඉන්ටර්පෝල් එක සම්බන්ධ වුණා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි මේ ඇමරිකාවේ විශේෂඥයෝ 33ක් ලංකාවට ආවා. උන් ඇවිල්ලා ලංකාවේ ඉලෙක්ට්‍රොනික උපාංග 400කට වඩා ඇමරිකාවට ගෙනිච්චා. ඒ කියන්නේ අන්තවාදීන්ගේ කැමරාවල්, විනාශ වෙච්ච ජංගම දුරකථන, ලැප්ටොප්, මකාදෙමූ ලැප්ටොප්, මේක තියෙනවා සහරාන් විසින් තමාගේ ලැප්ටොප් එක කුඹුරක දැම්මා, ඒකත් අරගෙන ගියා. මේවා සියල්ල පරීක්ෂණ වලින් නැවත බාර දුන්නා මේ FBI එක. ඒ ඇමරිකාවේ අධිකරණ වාර්තාවෙන් පැහැදිලිව කියනවා මේ ISIS පහාරයක් කියලා. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ටිගේෂන් එකේ ඉතා පැහැදිලිව කියනවා මේක ISIS ප්‍රහාරයක් කියලා. ඒක තියෙනවා. උන් කියනවා මේ ප්‍රහාරයෙන් දින දෙකකට පසු, ඒ වාර්තාව තියෙන්නේ ප්‍රහාරයෙන් දිනකට පසු ISIS වගකීම බාර ගන්නවා. මේක ඉස්ලාම් රාජ්‍යයක් සඳහා කළ ප්‍රහාරයක් කියලා. ඒ වගේම තමයි ISIS නායකයා කියනවා සහරාන්ට ප්‍රශංසා කරනවා මේ සිරියාවේ ISIS වෙච්ච පරාජයට බටහිරින් පිළිගත්තේකට සහරාන්ට ඔවුන් ප්‍රශංසා කරනවා. ඒ වගේම තමයි ඇමරිකාව ඉතා පැහැදිලිව කියනවා අපේ රටේ ඉන්න වැසියන් පිටරටින් අපේ රටේ ඉන්න වැසියන්ට හිංසා කළොත් අපි අපේ අධිකරණ ක්‍රියාවලිය ඉතාම තදින්ම ක්‍රියාත්මක කරනවා කියලා. එහෙමනම් FBI එක, Federal Bureau of Investigation of USA, ඒක වසර දෙකක පමණ පරීක්ෂණලින් පස්සේ 2020 දෙසැම්බර් 11 ලොස් ඇන්ජලිස් නුවර ඇමරිකන් දිස්ත්‍රික් උසාවියේ තමයි මේ නඩු දාන්නේ. එතකොට ගෝඨාභය බලයට ගේන්න සහරාන් මේක කළා නම් ඇමරිකාවේ පරීක්ෂණ වලට ඒක අහුවෙන්නේ නැද්ද? ඒ වගේම තමයි සහරාන් සහ රාජ්‍ය බුද්ධ්‍යාංශයේ ප්‍රධානී ජෙනරල් සලී හමු වුණා නම් සම්බන්ධකම් තිබ්බා නම් ඒක FBI එකට අහුවෙන්නේ නැද්ද කියන එක තමයි මේ අස්සම අහන්නේ. ඒ වගේම තමයි මේ කවුරුත් දන්නවත් දන්නේ නැහැ මේ කතාව කරපු සභාපතිතුමනි. මේට අමතරව මේ රජය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආවට පස්සේ මේ සම්බන්ධයෙන් නැවතවරක් ස්වාධීන පරීක්ෂණයක් කරන්න කියලා ඇමරිකානු රජයෙන් සහාය ඉල්ලනවා. මේ මොකද විවිධ චෝදනා තියෙන නිසා මේ වගේ. එතකොට ඒකට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව 2022 අප්‍රේල් මාසේ 7 වෙනිදා මෙන්න මේක තමයි මෙන්න මෙහෙම පිළිතුරක් කියනවා. කියනවා Thank you for raising with us Sri Lanka's request for an independent investigation into the Easter Sunday attack. එම කියලා කියනවා in the immediate aftermath of the attacks and continuing to the present day the US government provided assistance in the investigation and prosecution of those responsible. ඊට පස්සේ ඕන් කියනවා the FBI deployed 33 personnel to Colombo to assist investigation, evidence collection, victim interviews, exploitation of digital devices and FBI legal attaché regularly briefed the government on the ongoing investigation. එහෙම කියලා වුන් කියනවා in the light of that it would not make any sense for the United States to conduct an additional investigation into the attack. ඒ කියන්නේ වුන් කියනවා මේ අපි පුළුවන් තරම් investigate කරලා තියෙන්නේ ඊට කියන මීට වඩා කිසිම පරීක්ෂණ කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ කියලා වුන් කියනවා. ඉතින් එහෙමනම් මේක මෙහෙම තියෙද්දි මේ විපක්ෂය තව තවත් ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලන්නේ ඇයි කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ කාලය තුලදී වෙච්ච වැරද්ද වෙච්ච ලැජ්ජාව වහගන්න තමයි එහෙම ගන්නෙ. එහෙම කියලා ගරු සභාපතිතුමනි මම ඊටම කෙටියෙන් විපක්ෂ නායකතුමාට උත්තර දෙන්නම්. ඔව් විවිධ චෝදනා කළා. ඒ චෝදනා කරන්න ඉස්සෙල්ලා ඇත්ත වශයෙන්ම මම පෙන්වනවා මෙන්න මේ ડોකියුමන්ට් එක. නිලන්ත ජයවර්ධන එතකොට හිටපු SIS ප්‍රධානියා, බුද්ධ්‍යංශ ප්‍රධානියා, ඒ ලියුම නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශයට. ඔහු කියනවා සහරාන්නමැති අන්තවාදී දේශකයා 2016 සිට IS සංවිධානයේ මතවාදය සාධාරණීය කරමින් අන්‍යාගමිකයින් ඝාතනය කරමින් අධිකරණය මගහරමින් අන්තවාදී ක්‍රියාවලට මුස්ලිම් තරුණයින් පොළඹවමින් පොළඹවමින් ඉන්න නිසා පොලිසිය විශේෂ අංශයක් හරහා වහාම ඔහු අත්අඩංගුවට ගන්න කියලා තමයි කියන්නේ. නමුත් මාස 11ක් යනකම් සහරාන් අහිංසකයන් 268ක් මරාගෙන මැරෙනකල් අත්අඩංගුවට ගන්නෑ. එහෙම කරපු සජිත් ප්‍රේමදාස ඇතුළු යහපාලන රජය තමයි අද අපිට මේ චෝදනා කරන්නේ. ඔහුව අත්අඩංගුවට ගත්ත නම් මේ ප්‍රහාරය එන්නේ නැහැ. එතකොට මම දැන් අහන්නේ ගරු සභාපතිතුමනි, එහෙමනම් එච්චර අත්අඩංගුවට ගන්න කියලා තියෙද්දී අත්අඩංගුවට ගත්තේ නැත්තේ සජිත් ප්‍රේමදාස දැන් ඉන්න විපක්ෂ නායකටත් ඕන වුණාද? සහරාන් ලව්වා ඒ ප්‍රහාරය එල්ල කළා ගෝඨාභය බලයට ගේන්න ඕන වුණාද කියන එක තමයි මේ ආසාදි මා හඬ කැමති ඇත්ත වශයෙන්ම ඉතාම අවංකව. මොකද එහෙම නැත්තම් කිසිම හේතුවක් නැහැ මෙහෙම වරෙන්තුවක් නිකුත් කළ තියෙද්දිත් ඔව්ව අත්අඩංගුවට නොගෙන ඉන්න. ඒ වගේම තමයි ඔහු කිව්වා හමුදාවෙන් පැනපු කෙනෙක් ඔත්තුකරුවෙක් ඇවිල්ලා DMI බේරගන්නවා කියලා. ඔහු දන්නේ මෙහෙම කරන විදිය. මම හිතනවා අවුරුදු 39ක් හමුදාවේ හිටියා. ඔබතුමා මේ මෙහෙම සම්බන්ධ කරන දැනුමක් නැත්නම් ඒක ගැන මට සමාව දෙන්න පුළුවන්. අත වශයෙන්ම LTT යුද්ධ කාලේ LTT ඇතුළට ගිහිල්ලා මේ වගේ බුද්ධිංශය ඕන තරම් කටයුතු කළා තියෙනවා. මේ ගිය ඒ හමුදා පුද්ගලයා තමයි සිරියාවට ගිය සියලු දෙනාගෙම නම් ටික හොයාගත්තේ. ඒ හමුදා බුද්ධිනිලධාරියා තමයි සහරාන් ඉන්න තැන්, රිල්වාන් ඉන්න තැන, ෂයින් ඉන්න තැන, මේ සේෆ් හවුස සියල්ලක්ම හොයාගත්තේ. එතකොට FBI එකේ ඉන්වෙස්ටිගේට් කරනකොට තමයි මේ වගේ කෙනෙක් මේක ඇතුළේ ඉන්නවා කියලා දැනගෙන ඔහුව සොයාගත්තට පස්සේ තමයි DMI කියලා කියන්නේ මේ අපේ එකෙක් කියලා අරගෙන එන්නේ. කවදාකවත් අපි අපේ බුද්ධිනිලධාරීන් පාවා දෙන්නේ නැහැ. ඔබතුමා කිව්වා 9/11 රිපෝට් එක ඔබතුමා ළඟ තියෙනවා කියලා. ඒකේ කිසිම තැනක FBI කියන්නේ ලෝක පූජිත ඉන්වෙස්ටිගේෂන් මේ ආයතනයක්. ඒකේ කිසිම තැනක තමගේ බුද්ධිංශය පාවා දීලා තියෙනවද? නැහැ. කිසිම තැන බුද්ධිංශය පාවා දීලා තියෙනවා. නමුත් අපි තමයි ඔබතුමාලා තමයි අපේ මේ බුද්ධිංශය පාවා දෙන්න හදන්නේ. ඒකින්ද ඒක හොඳට බලන්න 9/11 රිපෝට් එකේ කිසිම තැනක ඇමරිකාවේ බුද්ධිංශය පාවා දීලා නැහැ. ඉතින් ඒ වගේම තමයි ඔබතුමා එන්නම කතා කරන්න. ඔබතුමා මට කතා කරන්න දුන්නේ
නැහනේ. එතුමා.
එවැනි එක තමයි
එතුමා මගේ කතාව කරන අතරතුර එතුමාගේ පැහැදිලි කිරීම කරා. එතුමා හැම කරා නම් මටත් අයිති තියෙනවා පැහැදිලි කිරීම කරන්න. මම පැහැදිලි කරන්නට ඕන මේ රටේ බුද්ධිංශය, මේ රටේ ආරක්ෂකංශය, විශේෂයෙන්ම 30 වසරක යුද්ධය ජයග්‍රහණය කරන්නට කරපු කාර්යභාරය පිළිබඳව අපි සදා ණය ගැති. හැබැයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මේ රටේ රෝග් ස්ටේට් එකක් තියෙන්න බෑ. හිඩන් ස්ටේට් එකක් තියෙන්න බෑ. නිත්‍යානුකූල රජය ඇතුලේ සැඟවුණු රජයක් ක්‍රියාත්මක වෙන්නට බෑ. හරි. එතකොට මම කියන්නේ බුද්ධියන්සේ නිලධාරීන් පාවා දෙන්නේ කියන එක නෙවෙයි, බුද්ධියන්සේ සමහරුන් උපයෝගී කරගෙන ලසන්ත වික්‍රමතුංගව මැරුවා නම්, කීත් නොයාට ගැහුවා නම්, උපාලි තෙන්නකොන්ට ගැහුවා නම්, එක්නැලිල් ගොඩව අතුරුදහන් කරා නම්, ඒවට අපි විරුද්ධයි. ඒවට විරුද්ධයි. ත්‍රස්තවාදී වල්ලන එකට අපි විරුද්ධතාවය.
ඔබතුමා බුද්ධියන්සේ පාවා දෙන්නේද තමයි ඒ බුද්ධි නිලධාරියාව DMI කියලා අරගෙන ආවට පස්සේ ඒක රිපෝට්
කරන්නේ.
ඔබතුමලා තමයි මේ බුද්ධියන්සේ පාවා දෙන්නේ.
මහ ලොකුවට නෑ මම මට දෙන්න අවස්ථාව. එයාට පුළුවන් නම් මෙතන පැනලා මගේ කතාවේ කතා කරන්න මටත් අයිති තියෙනවා.
හරි, ඔබතුමා
ඒක පැහැදිලි කරගන්නට ඕන. මේ රටේ ත්‍රස්තවාදය විනාශ කරන්නට කටයුතු කරපු ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රය, බුද්ධියංශ, ඒ සියලු දෙනාටම අපි සදා ණය ගැති. හැබැයි ඒකේ මුවාවෙන් විවිධ දේශපාලකින්ගේ ඕනෑපාකම් ඉෂ්ට කරන්නට සමහර නිලධාරීන් යොදවලා පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරලා මිනි මරන්නට රෝග් ස්ටේට් එකක් රහස් රාජ්‍ය ක්‍රියාත්මක කරන්නට අපිට දෙන්නේ නැහැ. ඒක බොහොම පැහැදිලි.
ගරු සභාපතිතුමනි, මේ විපක්ෂ නායකතුමාට මෙච්චර කේන්ති යන්නේ එතුමා ප්‍රබල ඇමති කෙනෙක් කියලා සිටින යහපාලන රජ කාලයේ තමයි මේ ප්‍රහාරය සිද්ධ වුණේ. ඒ ප්‍රහාරක මේ ප්‍රහාරය වළක්ව ගන්න පුළුවන් තරම් හේතු තියෙද්දි අවස්ථා තියෙද්දි කලේ නැත්තේ මුස්ලිම් සුළු ජාතික ඡන්ද වලට කෑදරකමින් තමයි. මුස්ලිම් සමහර ඉන්න මුස්ලිම් දේශපාලඥයන්ගේ බලපෑම් වලට යටත් වෙලා තමයි මේ ජාතික ආරක්ෂාව බිඳුවට දැම්මේ. ඒක නිසා තමයි මේ ප්‍රහාරය එල්ලුණ යන්නේ. ඒකේ ලැජ්ජා වහගන්න තමයි මෙන්න මේ විදිහට කතා කරන කියන එකත් මම අවස්ථාවේ කිය අසිටිනවා. ඒ වගේම තමයි කර සභාපතිතුමිනේ සොනික් ගැන කිව්වා. සොනික් කියන්නේ පොලිසිය අනුවර්තන නාමයක්. ඒක ඕන කෙනෙක් දන්නවා මේ බුද්ධිංශයේ වැඩ කරනකොට. ඒක නිසා අරාබි භාෂාව දන්න කෙනෙක් තමයි ඒකට පත් කළේ. මොකද FBI එක තමයි කියන්නේ, Federal Bureau of Investigation of USA කියනවා, තුර්කියේ ඉන්නවා කියලා. ලංකාවේ ඉන්න කෙනෙක් මේ IS සංවිධානයට සම්බන්ධ, මෙහෙ ප්‍රහාරවලට සම්බන්ධ වෙන. ඒ නිසා එයත් එක ගනුදෙනු කරන්න තමයි මේ සොනික් කියන පුද්ගලයාව පාවිච්චි කරන්නේ. එතකොට ඒත් ඔහු සමග ඉතාම හොඳින් කතා කරනවා, සම්බන්ධකම් ඇති කර ගන්නවා. ඊට පස්සේ මේ ප්‍රහාරයල කොටකට මේ ප්‍රහාරය
රංජිත්
මද්දුමන්න වයින්ද තමුන්නාසේ නිව පැහැදිලි කිරීම මම කරන්නේ. සොනික් කතා කරලා තියෙන ඉරාකේ ඉන්න කෙනෙක් එක නෙමෙයි, සහරාන් එක, මේකේ නායකයත් එක්ක, ඒ ත්‍රස්තවාදියත් එක්ක.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.
රයිට්. ඒ කියන්නේ ඒකමයි ධර්ම ටික තමයි ඒ. එතකොට ඒ සොනික් තමයි ඒ මාතලේ සහරාන් කියන පුද්ගලයාව ලංකාවට ගෙන්න ගන්න. ඊට පස්සේ ගෙන්න ගත්තට පස්සේ මේ ප්‍රහාරය වුණාට පස්සේ ඔහු තමයි මේ බයියත් එක අප්ලෝඩ් කරන්නේ. එතකොට ඒකට පර්මිෂන් දෙන්නකම් ඉන්නවා. එතකොට බයියත් එක අප්ලෝඩ් කළාට පස්සේ ලින්ක් එක එව්වට පස්සේ තමයි ලින්ක් එක හරහා ගිහිල්ලා තමයි දඹුල්ලට ගිහිල්ලා ඔහු අත්තන ගොඩ ගන්න. ඒක නිසා මේ මට බාධා කරන්න එපා කියන්න. ගරු සභාපතිතුමනි, බාධා කරන්න එපා. ඔබතුමා කතා ගන්න. ඔබතුමා
වෙලාවේ ඔබතුමා පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඇයි එයාව අප්‍රේල් 15 වෙනිදම ගෙන්නන්නේ? මේ ප්‍රහාර සිදු වුණයින් පස්සේ මේක ISIS කරා කියලා වකින් බාර ගන්න නැත්තේ ඇයි කියලා.
අයිති ඒක ඒ වෙලාවේ ඒකලා හිටපු CID ප්‍රධානීගෙන් අහන්න. ඔගොල්ලෝ තමයි පත්කල එයාගෙන් අහන්න. ඒක අපෙන් අහන්න එපා. දැන් ඒක වෙලා ඉවරයි. එතකොට තියුණක තමයි අන්තික තමයි ඊයේ පාර්ලිමේන්තුවේදී කතා වුණා ගරු සභාපතිතුමනි, මේ DNA පරීක්ෂණ තුනක් කරයි කියලා. ඒක වැරදි. DNA පරීක්ෂණ තුනක් කළ නැහැ. පළවෙනි එක තමයි මරණ පරීක්ෂණය තමයි මේ හඳුනා ගැනීම. ඊට පස්සේ තමයි ඒක කොටස් 16ක් තමයි යොමු කළේ රස පරීක්ෂකවරයාට. ඒ කොටස් 16ක් රස පරීක්ෂකවරයාට යොමු කළාට පස්සේ ඒ බොහෝ ඒවා නරක වෙලා තිබුණා. ඒ පළවෙනි DNA එක ෆේල් වුණා. සාරා ජස්මින්ගේ සහ ඒ අම්මගේ තියෙන ඒ සංසන්දනය ෆේල් වුණා. ඊට පස්සේ මහේස්ත්‍රාත්වරයාගෙන් පොලිසිය ඉල්ලනවා නැවතවරක් දෙවෙනියක් කරන්න. එතන ඔක්කොම ඉදිරිපිට තමයි ඒක ගොඩගන්නේ. ඒක ඔක්කොම ඉදිරිපිට ගොඩගන්නවා නම් ඊයේත් එක්කෙනෙක් කිව්වා මේ වෙන එක්කෙනෙක් කියලා දාන්න පුළුවන් කියලා. එහෙම කරන්න බෑ. ඒකෙන් තමයි 99.99% ඒක සනාථ වෙන්නේ මේක සාරාජස්මී කියලා. ඒ වගේම තමයි හාදියා කියනවා, සාරාංගේ වයිෆ් හාදියා කියනවා මේ බඩේ බෝම්බයක් බැඳගෙන තමයි හිටියේ සාරාජස්මී කියලා. එතකොට ගරු සභාපතිතුමනි, ඕන කෙනෙක් දන්නවා
බඩේ බෝම්බයක් දැගෙන එයා කුස්සිය මුල්ලට වුණා කියලා. ඉතින් බඩේ බෝම්බයක් බැඳගෙන පිපුරුවා නම් ඊට පස්සේ කෙන්දිරි ගන්න පුළුවන්ද කියලා මම බුද්ධි වේගෙන් අහනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්නත් මෙතන කියනවා. ඉතින් ඉඳලා ඒවා විශ්වාස කළා තමයි අත්ත වශයෙන්ම මේ සභාව සහ ජනතාව නොමග යවන්න පටන් ගන්න. ඒ වගේ තමයි සාරා දැක්ක කියලා කියනවා. සාරා ජෙස්මින් දැක්කයි කියලා දෙන්න දැක්කයි කියලා කිව්වා. ඒක කියන්නේ ඒක කිව්වේ සීඅයි අර්ජුන මාහින්කන්ද. එතකොට අර්ජුන මාහින්කන්ද දැන් කෝ එයා රටින් පැනලා ගිහලා ඒ කිව්ව දෙන්නම කියනවා අපි දැක්කේ නැහැ කියලා. ඒ දැක්කේ නැහැ කියන ප්‍රතිපදම නෙමෙයි බුද්ධියංශ විතින් ඒගොල්ලන්ගේ ටෙලිෆෝන් ටික ටෙලිෆෝන් එකෙන් ඒගොල්ලන්ගේ ලොකේෂන් ආ ගත්ත කුළුණු ගැන බලනකොට කවදාකවත් ඒ කීප තැන්වල ඉඳලා නැහැ. ඒක සම්පූර්ණ බොරුවක් කියලා ඒකේ සනාථ වෙලා තියෙනවා. ඒ වගේ තමයි ශාන්‍ය අභිෂේකරව අයිත්ත වශයෙන් මාරු කළේ වාස් ගුණවර්ධන නඩුවේ බොරු චෝදනා කියලා නඩුවක් දාපු නිසා. පස්සේ ආ නිදෝෂ වෙන්න පුළුවන්. ඒ නඩුවක් තියෙන නිසා තමයි ඒකෙන් අයින් කළේ. වගේම තමයි රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා සමග කරපු හඬපටය. ඒක සම්පූර්ණයෙන්ම පොලිසිය අපකීර්තියට පත් වෙච්ච නිසා තමයි. ඒක ගෝඨාභය රාජපක්ෂ කරපු එකක් නෙමෙයි, ඒ රජය විසින් කරපු එකක් නෙමෙයි, ඒක ස්වාධීන පොලිස් කොමිෂන් විසින් තමයි ඒ මාරුව ඇත්තටම හැදුවේ. ඊට පස්සේ විපක්ෂ නායකතුමා කිව්වා ජමීල් ගැන ඇත්ත වශයෙන්ම යහපාලන රජයේ කාලේ සිරියාවේ පුහුණුව ලබලා බුද්ධිංශයේ තොරතුරු දෙනවා. TID ප්‍රශ්න කරලා 2018 4 වෙනිදා අප්‍රේල් මාසේ 12 වෙනිදා නිදහස් කරනවා. ඇයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ? මේ බුද්ධිංශෝ පසුපස යනවා. මේ සිඹ විපක්ෂ නායකතුමා මොනවා කිව්වත් සියලුම සාක්ෂි යනවා. මේ ජනාධිපති කොමිසම සිඹ සාධන කවදාකවත් ජමීල් බුද්ධිංශයේ නිලධාරීන් හම්බෙලා නැහැ කියලා සනාථ වෙලා තියෙනවා. ඒකෙන්ද විපක්ෂ නායකයතුමා කතා කරනවා නම් මීට වඩා ඇත්ත වශයෙන්ම වගකීමෙන් යුතුව කතා කරන්න කියලා තමයි මම මාස්ටර් ඉල්ලා සිටින්නේ. ඒ වගේම තමයි ජනාධිපති කොමිසමේ 146 වෙනි පිටේ සඳහන් වෙලා තියෙනවා 2019 මාර්තු මාසයේ මුලදී රාජ්‍ය බුද්ධිංශයට සැලවෙනවා සහරාන්ගේ මල්ලි රිල්වාන් කිලෝ 35ක් බර නයිට්‍රජන් අම්ල බැරල් 8ක් කාත්තම් කුඩියේදී මිලදී ගත්තයි කියලා. එතකොට 2019 මාර්තු 6 වෙනිදා සහරාන් Facebook එකේ කියනවා කාෆි වරුන්ගේ රුධිරස ආර්ථිකය කියන සිරස්තලයේ මත තම ආධාරකරුවන්ට ඉස්ලාම් සුද්ධ මාසයේ අවසන් වූ වහාම මුස්ලිම් නොවන සිවිල් අය ඝාතනය කරන්න කියලා දාලා තියෙනවා Facebook එකේ. නමුත් ඊට මාස එකහමාරකට පස්සේ මුස්ලිම් නොවන 268ක් ඝාතනය කරනකන් යාපාන රජය මොනවද කළේ කියලා ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේ මම අහන්න කැමතියි. මේ මොනවත් නොකළේ එහෙම මොනවත් නොකළේ ගෝඨාභය බලයට ගේන්න කියන එකත් මම මේ අවස්ථාවේ අහනවා. ඉතින් ඒක නිසා මේ පාර්ලිමේන්තුවේ විහිළු සපයන්න එපා. බොරුවට තමන්ගේ කරපු අත්වැඩීම නැත්තම් තමාගේ නොහැකියාව තමාගේ ජාතික ආරක්ෂක බිඳුවට දාපු එකේ ලැජ්ජාව වහගන්න මේ වගේ තර්ක ගේන්න එපා කියලා මම අස්සාව කියා සිටිනවා. ඒ වගේම තමයි 2019 මාර්තු 7 වෙනිදා රාජ්‍ය බුද්ධිංශයේ වරන්තුවක් ගේනවා ආමි මොහිදින්ට කියලා කියනවා. ආමි මොහිදින් සහ රිල්වාන් හැංගිලා ඉන්න ස්ථාන CID එකට පෙන්නනවා. CID එක කරන්නේ මොකද්ද? ආමි මොහිදින්න තියාගන්නවා සහරාංගයේ තොරතුරු සපයන්නේ කැටියට. එහෙමනම් මේ අන්තවාදීන් බුද්ධි තොරතුරු වලට ගත්තේ කවුද? එතකොට අපි නෙමේ අරන් තියන්නේ කියන්නේ තමුන්නාසිලාගේ රජයේ කාලේ. එතකොට මේ කොමිසම කියන්නේ මේ ආමි මොහිදින් ජනාධිපති කොමිසම කියන මේ ආමි මොහිදින් සහරාන්ට ඒ සියලුම විස්තර සපයන්න ඇති. එතකොට සහරාන් දැනගත්තා තමාගේ පිටපසින් එනවා කියලා. ඒක නිසා තමයි මේ මරාගෙන මැරෙන මෙහෙම කඩිනම් කළේ. ඒක නව්ෆරුත් ඒත් අවශ්‍ය මේක සනාථ කළා තියෙනවා. එහෙමනම් අන්තවාදීන්ට පඩි ගෙවලා තියාගෙන හිටියේ යහපාලන රජයට නැත්තම් අපද කියන එකත් මේ අවස්ථාවේ මහ කැමැතියි. ඒ වගේම තමයි මේකත් කියන්න ඕනේ ගෝඨාභය රජයේ බලයට ආවට පස්සේ TID එකද CID එක තස් විමර්ශන දෙපාර්තමේන්තුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මාරු කළා කියලා චෝදනා කරනවා. ඒක සම්පූර්ණ බලුවක්. පාසුකු පාරය වුණේ 2019 අප්‍රේල් 21. ගෝඨාභය රජයට බලයට ආවේ 2019 නොවැම්බර් මාස 7කට පස්සේ. මාස 7ක් යනකම් එහෙමනම් මොනවද කළේ? ඉතින් ඒ වගේම තමයි සාරාන්ට විරුද්ධව වරන්තුවක් ගන්නවා 2018 ජූලි 19 වෙනිදා.
නලින් බණ්ඩාර මහතුමා, ඔබතුමාගේ රීති ප්‍රශ්නේ මොකද්ද?
රෝ ගරු මූලාශ්‍රය මන්තුමියනි, මෙතුමා හිටපු ඇමතිතුමා දැන් ඔබතුමා කිව්වා කලින් නව්ෆර් මෞලවි තමයි මහපොලකරු කියලා. හැබැයි ඔහුගෙන් ප්‍රශ්නවත් කරේ නැත්තේ මොකද? මහපොලකරුගෙන් ඔබතුමාලා කිසිම කොමිසමක් ප්‍රශ්න කරේ නැත්තේ මොකද?
සරත් විජේසේකර
ගරු මන්තේතුමනි, ඔය ප්‍රශ්නේ මම ඇහුවා විපක්ෂ නායකතුමා මම කැමති ඔබතුමා නැවතවත් අහපු නිසා. එතකොට CID එක විමර්ශනය කළා. CID ගෙනව මම මව්වල් කවුද මෞලව නවුෆර්ල නමු සීඩ එක තමයි ජනාධිපති කොමිසමේ රීතිපත් කළේ නැත්තේ ඒක අහන්න ඕගලම් පත් කළපු නිලධාරීන්ගෙන් යාපාන රජය තමයි කළේ ඒක අපෙන් අහන්න එපා එතකොට සීඩ එක සීඩ සම්පූර්ණ හිටියා
මං කියන්නේ බාධා කිරීම නොකර
නෑ බාධා කිරීම නෙමෙයි පොයින්ට් අවඩ ගරු ඇමතුමා ගරු ඇමතුමා
ඔබතුමාගේ රීති ප්‍රශ්නේ මොකද්ද කියන ගරු මන්ත්‍රීතුමා
පොයින්ට් අවඩ මේ නවුෆර් මෞලවි මේ මහමලකර නමේ ඔය න්‍යායාචාර්ය අපෝගින් මහමලකර කියලා ඔබතුමා පිළිගන්නවද?
හරි. හරි හරි ආවද එන්න මට කතා කරන්න ඉඩ දෙන්න. එතකොට මරාගෙන බැලන්නකම් අත්තට උඩ ගන්න නැහැ. CID එක. ඒ වගේම තමයි ජනාධිපති කොමිසම් වාර්තාවේ 145 වෙනි පිටුවේ තියෙනවා. මේ වරෙන්තුව 90 2019 පෙබරවාරි 18 දින TID එක. සාරාන් මත්තරුගුඩ ගන්න කැකුණු ගොල්ලට ගිය විට CID එකෙන් කියනවා අපි ප්‍රබෝෂණය කරනවා ඒකින්ද ඔගලෝ වැඩේ කරන්න එපයි කියලා. එහෙනම් කවුද ඒක නැවැත්තුවේ? ඕගලංග රජය තමයි ඒක නැවැත්තුවේ. ඒකින්ද ඒකට අපිට දොස් පවරන්න දෙන්න එපා. ඒ වගේ තමයි සාරාන්ගේ බිරිඳ හාදියාගේ තාත්තගේ ලොරිය තමයි වනාතුවිල්ලේ පුපුරන දවේ ගේන්නේ. එතකොට බුද්ධියංශ යනවා හාදියාගේ ගෙදරට. සාරාජ්‍යස්මිනුත් එතන ඉන්නවා. එතකොට CID එකෙන් කියනවා ඒගොල්ලෝන්ගේ ඒක ඒක ඒගොල්ලන්ගේ වැඩක් ඒකින්ද ඉවත් වෙන්න කියලා. ඉතින් සාජන් ඩයස් කියන එකලා කියනවා සහරාන්ගේ ෆොටෝ එක පෙන්නලා හාදයෙන් අහලා තියෙනවා මෙයාගේ ස්වාම්පුරුෂද එච්චරයි. ඊට පස්සේ එනවා ඉතින් ජනාධිපති කොමිසමේදී සාජන් ඩයස්ත් කියනවා මේ විමර්ශනය හරියට කළේ නැහැ කියලා. එහෙනම් මෙන්න මේ CID වේගයේ ප්‍රධානියගෙන තමයි අද විපක්ෂ නායකයා මේ කතා කරන්නේ. ඒකින්ද මේ පරීක්ෂණේ IP මාර්සිංහ කෙනෙක් කෙනා දිගින් දිගටම වැඩ කරගෙන ගියා. ඔහුට දීලා තිබ්බේ සේවකයෝ 7 දෙනෙක් පමණයි නිදාන 7 දෙනෙක් පමණයි. ඔවුන් වරින් වර කිව්වා මට මේ සේවකයෝ මදි කියලා. ශානීය බේසේකරත් කිව්වා ජනාධිපති කොමිසමේ මේ මදි කියලා. නමුත් මේ යහපාලන රජය ඔහුට අවශ්‍ය කරන සම්පත්වත් දුන්නේ නැහැ. එහෙම අය තමයි අද මේ පාස්කු ප්‍රහාරය ගැන වෙන විමර්ශන ඇකිල්ලන්නේ. ඒකෙන් තමයි හකීම් මැමතුමා කිව්වා අත්ත වශයෙන්ම මේ 7000ක් පමණ බුද්ධි නිලධාරීන් හිටියා. ඊ හකීම් මන්ත්‍රීතුමා ඊයේ පාර්ලිමේන්තුවේ කිව්වා 7000ක් පමණ බුද්ධිංශ නිලධාරීන් හිටියා. ඇයි මේක නවත් ගන්න බැරුණේ කියලා. නවත් ගන්න බැරුණේ බුද්ධි නිලධාරීන් කරපු කිසිම දෙයක් මේ කිසිම දෙයකට මේ දේශපාලන වාස්තක ජාතිකාවශ්‍ය බිඳුව දෙමු යහපාලන රජය කරපු නැති නිසා. 7000ක් නෙමේ බුද්ධි වාතා 200කට වඩා යවල තියෙනවා. යහපාලන රජයට කිසිම ඇක්ෂන් එකක් ගත්තේ නැහැ. ඒ වගේම තමයි සමහර මුස්ලිම් දේශපාලකයන් තමයි අන්තවාදී ක්‍රියා කළ මුස්ලිම් සැකකරුවන් අත්අඩංගුවට ගන්න එක වැළැක්වුවේ. සාරාංගේ මල්ලි රිල්වාන් බෝම්බ හදලා පුපුරලා තුවාලු වුණාම ඌව බලන්න ගියත් අත්ත වශයෙන්ම අද මේ පාර්ලිමේන්තුවේ ඉන්න මුස්ලිම් මන්ත්‍රීවරයෙක් සමහරු ඔක්කොම නෙමෙයි. ඒකින්ද මේ මුස්ලිම් දේශපාලන බලපෑමට මුස්ලිම් ඡන්දය නැති වෙයි කියන බයට තමයි මේ ජාතික ආරක්ෂා බිඳුවට දාලා අපේ නලින් මන්ත්‍රීතුමා මාදියා බලගෙන ඇත්ත. ඔබතුමාත් මේකට බක් කියන්න මොකද ඔබතුමා රජයේ කාලේ තමයි මේ ජාතික ආරක්ෂා බිඳුවට දාලා මේ මයි මහා ම්ලේච් පහරයක් ඇත්ත වශයෙන්ම ඇති උනේ.
ඔබතුමාට මිනිත්තු කාලයක්
තියෙනවා ගරු මන්ත්‍රීතුමා. කොච්චරද? ඔබතුමාට මිනිත්තු කාලයක් තියෙනවා. රයිට්. ඉතින් ඒ වගේ තමයි පොයින්ට් වෙලා නැහැ. ඒකද ඒක නිසා ඇත්ත වශයෙන්ම
ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා මෙහෙමයි මොකද්ද ඔබතුමාගේ රීති ප්‍රශ්නේ කියන්නේ?
අත ගරු මන්ත්‍රීයා ස්ථාවර නියෝග අංක 72 යටතේ මගේ නම කවට පැහැදිලි කරන්න දෙන්න. එතුමා කියවා අපිත් ඔක කියන්න ඕන කියලා. දවස් 52 කට කලින් මෙතන ඉන්න රංජිත් බන්දු බණ්ඩාර නීතිය සාමයේ ඇමති මම නියෝජ්‍ය ඇමති. හැබැයි දවස් 52 ඒ කුමන්ත්‍රණයෙන් පස්සේ ගරු ඇමති මොනවාසේ මන්ත්‍රීය නීතිය සාමයේ අමාත්‍යාංශය අපිට දුන්නේ නැහැ. ඒක ජනාධිපතිවරයා තියාගත්තා. අපි හිටියනම් ඕක වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. අපි හිටියනම් ඕක වෙන්නේ
නැහැ. දවස් 52 දී කිසි දෙයක් උන්නේ නැහැ. දවස් 52 ට ඉස්සෙල්ලා තමයි ඕක උනේ. නිකන් මෙතන පට්ටපල් බොරු කියන්න එපා ඔබතුමා. එතකොට මේ වාදයට මුළුපාන් මේ channel 4 වීඩියෝ එක. ඒ channel 4 වීඩියෝ සාක්ෂි දෙන්නේ කවුද? අසාද් මෞලානා. ਉਹ තමයි TMBP පක්ෂයේ මුදල් හොරකම් කළා. දේශපාලන රකවරණ සඳහා රටින් පැන ගිය එක්කෙනෙක්.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව මිනිත්තු 15ක කාලයක් දීලා තියෙනවා. කෝකිලා
කියනවා මේ රාජ්‍ය මන්ත්‍රීතුමියගේ ජෙන්දා සුරේෂ් සැලේ සාරාන් හම්බුණා කියලා 2018 පෙබරවාරි වෙන. අපේල් පාසු පාර විසුදු විකසම ඔව් සම කතා කළා කියලා ජෙන්රල් සලේ මේක තරයේ ප්‍රතික්ෂේප කරනවා. 2018 පෙබරවාරි වල මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තමයි ඔහු සේවය කළේ. 2019 අප්‍රේල් ඉන්දියාවේ නවදිල් නුවර NDC නැෂනල් ඩිෆෙන්ස් කොලෙජ් තමයි හිටියේ. ඒකේ මමත් ගිහිලා තියෙනවා. නැෂනල් ඩිෆෙන්ස් කොලෙජ් එකට මමත් ගිහිලා තියෙනවා. ඒකේ අවුරුද්දේ පාඨමාලා එක දවසක්වත් එහාට මෙහාට වෙන්න බෑ. අපි නිවාඩු ගන්න උනත් කියලා යන්න ඕනේ. ඒකෙන්ද ඒකට කවදාකවත් ඒක ඉන්දියාවේ ඉන්නව නම් මැලේසියා ඉන්නව නම් කොහමද ලංකාවේ ඉන්න සහරන් හම්බුනේ. ඉතින් ඒක ඉතාම ලේසියෙන් අපිට බලන්න පුළුවන් 2018 අප්‍රේල් වල ලංකාවේ හිටියද මැලේසියාව හිටියද කියලා ලංකාවේ ආගමන විගණන දෙපාර්තමේන්තුවත් මැලේසියාව ආගමන විගණන දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගෙන් ඉතාම ලේසියෙන් අහන්න පුළුවන්. ඒකට ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ටිගේෂන් එකක් ඕනේ නැහැ. ඒ වගේම 2019 මේ අප්‍රේල් වල සැලේ හිටියේ ලංකාවේද ඉන්දියාවේද කියලා ලංකාවේ ආගමන විගණන දෙපාර්තමේන්තුවෙන් සහ ඉන්දියාවේ ආගමන විගමන බලධාරීන් අහන්න පුළුවන් ඉතාම ලේසි. ඒකට ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ටිගේෂන් ඕනේ නැහැ. ඉතින් මේකෙන් ඉතාම පැහැදිලි වෙනවා මේ සම්පූර්ණයෙන්ම බොරුවක් කියලා මේ මගේ කාලය ගන්න දෙන්න එපා.
මන්ත්‍රීතුමා ඔබතුමාගේ ස්ථාවර නියෝගයේ අංකය මොකද්ද කියන්න මොකද නැත්තම් මේ සභාව පවත්වාගෙන යන්න බැරුව යනවා.
ස්ථාවර නියෝග අනුව මෙතුමාලා සහරාල්ලව අල්ලන් ආවිලා පියු විහන්ස මාලිව ඇල්ලුවේ.
ඒක
ඇවුල.
මන්ත්‍රීවරයා
ස්ථාවර නියෝගය.
ගරු මන්ත්‍රීතුමා සරත් වීරසේකර මන්ත්‍රීතුමාට මයික් එක දෙනවා. ඊට කලින් දෙපාර්ශවයේම මතක තියාගන්න 91 ආයතනයේ ස්ථාවර නියෝග පැහැදිලි කිරීම වලට දෙන්න අවස්ථාවක් නැහැ. ස්ථාවර නියෝගයක් හෝ කතා කරන මන්ත්‍රීවරයාගේ එකගතාවේ මත පමණයි.
ඒ වගේම තමයි අසාද් මෞලානගේ දුරකථනයෙන් අපිට ඉතාම ලේසියෙන් අද තියෙන සාක්ෂිණව කියන්න පුළුවන්. 2018 පෙබරවාරි වල 2019 අප්‍රේල් වල ඔහු හිටියේ කොයිද මොන කුලෙන්ද ඔහුගේ සංනිධානය කළේ කියලා. එතකොට අපිට පුළුවන් ඇත්ත විශ්ෙම ඔහු හිටියේ වනාතුබුල්ලේද එහෙම නැත්නම් වෙන සයින්ද මදුගේක ඇඳ යටේද කියලා අපිට ඉතාම ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි ගරුකතා ගරු සභාපතිවින් අපි ඉතාම අවාසනාවන්ත කුහක මිනිසුන් ඉන්න රටක්. ඒ ගැන ඇත්ත වශයෙන්ම රට ආදරය කරන කැටියට මම ලැජ්ජ වෙනවා. වෙන රටක නම් මේ වගේ කොහෙවත් නැති කාලිකන්නේගේ ප්‍රකාශයක් උඩ NGO නඩුවලින් යැපෙන බෙදුම්වාදීන්ගේ මුදල් වලින් යැපෙන Channel 4 වගේ වීඩියෝ එකක් නිකුත් කළා නම් රටේ බුද්ධිංශයට හමුදාවට අපහාස කළා නම් ජාති ભેදිකින් තොරව ආගම් ભેදිකින් තොරව පක්ෂ ભેදිකින් තොරව මුළු සමස්ත ජාතියම එකවිලා ඒක හෙලා දකින්නවා. නමුත් අපේ රටේ මේ වගේ කුහකෙන් ඉන්න නිසා තමයි මේ Channel 4 වගේ NGO නඩුවලින් යැපෙට මේ වගේ වීඩියෝ වරින් වර නිකුත් කර දිනෙන් දිනම නිකුත් කරන්නේ. ඒක දඩමීමා කරගෙන රජයට නැත්නම් හමුදාවට අපහාස කරන මෙන්න මේ වගේ කුහක ජාතියක් අපේ රටේ ඉන්න හින්දා දන්නේ තමයි ඒවදේ වෙන්නේ කියන එකත් මම මේ අවස්ථාවේදී කියartifactId නොයකම තමයි මම දැක්කා. කවුද කෙනෙක් එක්තරා මාධ්‍යයකට කියනවා සලේට පුළුවන් කියලා. දැන් සලේ කියනවනේ මේ කොළඹ හිටියයි කියලා. එයා මැලේසියා ඉන්නකොට එතකොට ඒ පුද්ගලයා කියනවා ඒ මාධ්‍යයට ඒ නිවේදිකයට කියනවා සලේට පුළුවන් කියලා ටෙලිෆෝන් එක මැලේසියාවේ තියලා මැලේසියාව ගුවන්තොටුපළින් හොරෙන් ඇවිල්ලා ප්ලේන් එකේ නැගලා මෙහෙනුත් හොරෙන් ලංකාවට ඇතුල් වෙලා සහරාන් අම්බේලා ආයිපාරක් යන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මේ වගේ කතාත් විශ්වාස කරන විපක්ෂයක් තමයි අද අපේ රටේ ඉන්නේ. මං හිතන්නේ ඒ මාධ්‍යයටත් මං කියනවා මේ වගේ කාලකන්නේ මිනිසුන්ව ගෙන්දලා උන්ට මේ ප්‍රසිද්ධියක් දෙන්න එපා කියන එකත් මේ අවස්ථාවේ මම කිය සිටිනවා. විශේෂයෙන්ම ලඩුව එච්චරයි. මගේ කාලය ඉවරුණා. මම වැඩක් තියලා තියෙන බොහොම ස්තුතියි. ඒක නිසා නැවතවරක් මා කියන්නේ ගරු සභාපතිතුමනි මේ වගේ ම්ලේච්ඡ ප්‍රහාරයක් වළක්වගන්නේ නැති ජාතික ආරක්ෂා බිඳුවට දාලා මේ වළක්වගන්නේ නැති සුළු ජාතිගේ ඡන්දවලට කෑදර වෙලා මේ වගේ ප්‍රහාරයක් වළක්වගන්න බැරි විපක්ෂය තමයි අද මේ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන්නේ නැත්නම් පරීක්ෂණවල තියෙන සම්පූර්ණයෙන්ම ප්‍රගතිය ගැන විමසන්නේ. එතකොට දැන් විමර්ශන ඉවරයි. දැන් නඩු දාලා තියෙන 79කට විරුද්ධව. එතකොට එහෙමනම් ඒකේ යම් කිසි ප්‍රමාදයක් තියෙනවා නම් ඒක නීතිපතිගෙන් තමයි අහන්න ඕනේ, නැත්නම් මේ රජයෙන් නෙමෙයි. ඉතින් ඒ නිසා එහෙම කියමින් මේ අවස්ථාව දීම ගැන ඔබතුමියට මගේ ස්තුතිය ප්‍රබලවස්වාදී ප්‍රකාශ කර සිටිනවා.
ස්තුතියි.